Garu Sarat Amunga Metuma
Garu Sababetumani May Sabave in Hugadenek Aurudu Visiganak Ive Vivada Walter Savandi Latienoa Sahabagi Velatino Visaying Ape Dinesh Gunadan Metuma Magit Visakam Aurudu Tiakwitera E Kata Halatino නමුත් අපිට ඒ කතාවයි මේවයි අතර වෙනසක් තියෙනවා මොකද අද වැඩිය ජීවන වියදම සහ ඒ ප්‍රශ්න ගැන අහන්න ලැබෙන්නේ නැහැ අපේ පක්ෂයත් අපේ ගරු ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි අනිත් පක්ෂයත් එක්ක කතා කරලා අපි ඉතාමත්ම සන්තෝසයි මේ රටේ දැවෙන ප්‍රශ්නයක්ව තිබුණා ජීවන වියදම ප්‍රශ්නයට ස්ථීර සාර විසඳුමක් දෙන්න පටන් ගත්තා අරමුවක් අපි කළා. තමුන්නාසලා දන්නවා මේක ආද මුළු රටම රූපවාහිනිය තුලින් අහගෙන ඉන්න නිසා මම මතක් කරන්න ඕනේ අයවැය යෝජනාවට ප්‍රථමයෙන් විශාල වෙනසක් කරා මේ රටේ බොදු ජනතාව පාවිච්චි කරන ඒගොල්ලන්ගේ ජීවන පියදමට බලපාන බාණ්ඩ ගැන විශේෂයෙන්ම අර්ථපල් බීලුණු පරිප්පු කරවල හාල් මැස්සන් එළවලු තෙල් මේ ආදී සෑම ක්ෂේත්‍රයකම සැලකිය යුතු වෙනසක් කරන්න අපට පුළුවන් වුණා නිදසුණක් වශයෙන් අපි ගත්තොත් Rupial Haisia Saha Hatsia Dakwa Tibuna Halmasang other Apita Rupial Harasi Hatra Dakwa Dukran Pulang Velatino Caravala Tunsi Asuatai Altapal Hatalis Tunai Bilunu Hatapahai Paripu Ekasia Hatarai Elevalute Ekasia Dahatunai Mamme Karunukiane Mokada make a Savandena Pari Bojakio Danagan None May Mileta Egolante Kadavali May Mileta ඒ බාණ්ඩ ලබා ගන්න අයිතියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මම කියන්න කැමතියි අද අපි ගත්ත අලුත්ම හාල් පිළිබඳ සංඛ්‍යාලේඛන සුදු කැකුළු 65යි. පොන්නි සම්බා 78යි. නාඩු 62යි. තඹපු හාල් 74යි. මේ වගේ සැලකිය යුතු වෙනස්කමක් අපි කරලා තියෙනවා. ඒඳ ඉතාම අවශ්‍යයි පාරිභෝජකයෝ මේ වෙනස ගැන දැනගන්න අපිට මතකයි ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තුමා මුදල් ඇමති වෙලාවේ අර සිගරට් ගොඩ ගහපු අයට හොඳ පාඩමක් උගන්වන්න එතුමා සිගරට් මිල වැඩි කරේ නැහැ සිගරට් මිල අඩු කරා ඒ වගේම අපිට ආරංචි සමහර වෙලෙන්දෝ පරිප්පු ගොඩ ගහගෙන තියෙනවා මිල වැඩි වෙයි කියලා හිතාගෙන. එහෙනම් බොහොම සන්තෝෂයි අපේ මංගල ඇමතුමා ඒ මිල අඩු කරලා තියෙනවා. නමුත් අපිට ආරංචියේ සමහර තොග වෙලෙන්දෝ කියනවලු මේ තොගේ ඉවර වෙනකල් අර මිලටම වෙගුරන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. ජනතාව දැනගන්න ඕනේ ඊයේ රෑ නැ පෙරේදා රෑ 12 ඉඳන් මේ මිලට බඩු ගන්න ඒගොල්ලන්ට අයිතියක් තියෙන බව. එහෙනම් පළවෙනිම ඒ අංශය ගැන අපි මංගල ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ සහනය මහජනයාට නියමාකාරව ලැබෙයි කියලා. දැන් මේ අයවැය ගැන කතා කරපුවාම අපිට ඉතාම පැහැදිලි කරුණු කීපයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ සංඛ්‍යාලේඛන අනුව. දැන් අද අපේ තත්ත්වය මොකද්ද? අපේ සම්පූර්ණ ආදායම මේ අයවැය යටතේ බිලියන 2326යි. ඒකෙන් බදු ආදායම තමයි ඉතාමත්ම වැදගත්. ඒ බදු ආදායම එනවා 2034ක්. දැන් මෙතන අපි බලන්න ඕනේ මේ බදු ආදායම දිහා බලපුවාම වියදම බිලියන 3001ක් හැටියට ඇස්තුමේන්තු කරලා තියෙනවා. මේ 3001න් විශාල ප්‍රමාණයක් යන්නේ වර්තන වියදම්. අත වශයෙන් සුළු වෙනසක් අයි තියෙන්නේ අපේ වර්තන වියදම් පිරිමහන්න තමයි දළ වශයෙන් අපේ සම්පූර්ණ ආදායම අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතන එක්තරා විදියක මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර ඉඳන්ම මේ ප්‍රශ්නේ තිබුණා. දැන් එතෙන්දී අපිට පේන දෙයක් තමයි ඒක ඇත්ත වශයෙන් හොඳ තත්ත්වයකට ආපු එකක්. අපිට පේනවා මේ ආදායම, රජයේ ආදායම වැඩි වෙලා තියෙනවා. අපි බලමු සංඛ්‍යාලේඛන ගත්තොත් 2014 අපේ සම්පූර්ණ ආදායම බිලියන 150යි. 2015 වෙනකොට 1356යි. 2016 වෙනකොට 1464යි. 2017 වෙනකොට 1749යි සහ 2018 අපි බලාපොරොත්තු වෙනවා 2034. දැන් ඒක තුල දැන් මම මේ ප්‍රශ්නයක් නගන්න කැමතියි. ඒක තුල අපිට පේනවා මේ රජයේ යටතේ 2014 තිබුණ ඉන්කම් ටැක්ස් එක 198යි. 2015 263යි. 2016 259යි. 2017 308යි. 2018 අපි බලාපොරොත්තු වෙනවා 375. එතකොට මේ 1998 ඉඳන් 375 දක්වා ශීඝ්‍ර වර්ධනයක් වෙලා තියෙනවා. දැන් අපිට උබතෝ කෝටික ප්‍රශ්නයකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. පසුගිය රජයේ කාලේ අපි මෙච්චර සංවර්ධන වේගයක් තිබුණා අපි පිළිගන්නවා. එහෙමනම් මේ තරම් අඩු ආදායමක් ලැබුණේ කොහොමද? මේ තරම් පුද්ගල ඉන්කම් ටැක්ස් එක අඩු වුණේ කොහොමද? අනිත් බඩු අඩු වුණේ කොහොමද? කවුද මේ වෙනස ගිල්ලේ? කාගේ සාක්කුවටද මේ වෙනස ගිල්ලේ කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ඉතාම වගකීමෙන් හොයලා බලන්න ඕන. 1001 ඒ කියන්නේ 2014 198යි මේ රටේ ඉන්කම් ටැක්ස්. ඒ කියන්නේ ඉන්කම් ටැක්ස් කියන්නේ දුප්පත් මිනිසු ගෙවන එකක් නෙමෙයි, පොහොසත් මිනිසු ගෙවන එකක්. ඒක අවුරුදු 4ක් තුල නැත්නම් 3ක් තුල 308කට බිලියන 308කට වැඩි කරගන්න පුළුවන් වුණා නම් මොකද්ද එතන රහස? මේ පාර්ලිමේන්තුව අහලා බලන්න ඕනේ නේද හඳුනෙති මන්ත්‍රීතුමා? එක පැත්තකින් ධනය වැඩි වෙනවායි කියලා කියනවා. GDP growth කියන්නේ ධනය, මේ රටේ ධනය වැඩි වෙනවා. එහෙම ධනය වැඩි වෙනවා නම් ඇයි ඒ රෙජීමය තුල ලැබෙන බදු ආදායම අඩු වුණේ? ඇයි? කවුද ඒ සල්ලි ගිල්ලේ? කාගේ අතටද ඒ සල්ලි ගියේ?
Order, please. May I disturb you for a while, Honorable Member? There's an announcement to be made. I wish to announce that this House cordially welcomes the parliamentary delegation from Canada, led by Honorable Madam Yasmin Ratansi, MP, Chair of Commonwealth Parliamentary Association Federal Branch, now present at the Speaker's Gallery.
අන්න ඒ ප්‍රශ්නය ගැන අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපේ රටේ එතකොට අපිට පේනවා මේ රටේ ධනය වැඩි වෙලා තියෙනවා, වත්කම් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒ හා සමානව රජයට නැත්තම් මේ ජනතාවට හිමිවිය යුතුව තිබුණ මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නියමානුකූලව ඒක ලැබිලා නැහැ. ඒක ගැන මං හිතනවා ලොකු පරීක්ෂණයක් අපි කරන්න ඕන. දෙවෙනි කාරණාව අපි බලන්න ඕනේ මේ අයවැය හොඳ ලකුණක් තමයි මේ සෑම අංශයකින්ම අපිට පේනවා වඩා සාර්ථක ආයෝජනයක්. අපි මොනවා කිව්වත් ස්ථීර සාරවම ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන් මුදල් කැප කරලා තියෙන එක තමයි අපි බලන්න ඕන මේ පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ. රජය කොයි තරම් වැය කරනවද ඒ රටේ ආදායමෙන් තව තව පහසුකම් ලබා දෙන්න මේ රටේ ජනතාවට. මහ ජනතාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය කොපමණද? දැන් බලන්න මේ පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් කියන එක මේ අයවැයෙන් ඒක වැඩි වෙලා තියෙනවා. 2014 පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් තිබුණේ බිලියන 487යි. ඒක අද වෙනකොට 20.18 අපි බලාපොරොත්තු වෙනවා 761 දක්වා යන්න. සාමාන්‍යයෙන් ගත්තොත් දෙගුණ වීමක්. ඒ අවුරුදු කීපය තුල මහ ජනතාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණ ඒ පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් එක බොහෝ දුරට අයවැයක ඉතාමත්ම වැදගත්ම ක්ෂේත්‍රය තමයි ඒක. අපිට ආයෝජන එනවායි කියලා කියන්න පුළුවන්, එන්න පුළුවන්, නොවෙන්න පුළුවන්ද? පහුගිය අයවැය හුඟක් වෙලා අපි ආයෝජනය මෙච්චර බලාපොරොත්තු වුණා, නීති රීති වෙනස් කරා, ඒව අවශ්‍යයි. නමුත් ස්ථිර සාරව අපිට කියන්න පුළුවන් මේ වර්ෂයේ සල්ලි වලින් මේ මුදල් වෙන් කරලා තියෙනවා කියලා. එතකොට ඒක මේ අයවැයේ ඉතාමත්ම සුබ ලක්ෂණයක් හැටියට අපිට කියන්න පුළුවන්. දැන් මේ රටේ තියෙන ආර්ථික ස්වභාවය අනුව අපිට පේනවා දේශීය වශයෙන් මේ රටේ ආර්ථිකය අවශ්‍ය ප්‍රමාණයට දියුණුනේ නැත්තම් ආයෝජනය කිරීමට අවශ්‍ය මුදල් අපට ලබා ගන්න බැරි නම් එතකොට වෙන උපක්‍රම වලට යන්න වෙනවා. වෙන උපක්‍රම දෙකයි තියෙන්නේ. එකම උපක්‍රමයක් තමයි පිටරටවල් වලින් ගිහිල්ලා සල්ලි ලබා ගන්න. ඒක තමයි හුඟක් රජවල් මීට ඉස්සර කරලා තිබුණේ. මොකද අපේ වත්කම වර්තන වියදම් වලට පමණක් ප්‍රමාණවත් නම් කිසිම සංවර්ධනයක් නොකර ඉන්න කොයි රජයක්වත් කැමති වෙන්නේ නැහැ. එතකොට ඒකට විකල්ප ක්‍රම හොයන්න සිද්ධ වෙනවා ඒ රජයට. දැන් අපේ තිබුණ නොයෙක් මේ දාර්ශනික ප්‍රශ්නවල හිර වෙලා හිටපු නිසා සාමූහික ව්‍යාපාරවලට යන්න කැමති නැති නිසා ආයෝජනවලට පුළුවන් තරම් නීති රීති දාලා නවත්තපු නිසා ඒ ආණ්ඩුවට සිද්ධ වුණා එක විදිහකින් තර්කානුකූලයි ඒ කටකලියාව දාගෙන නිසා මේ දර්ශනය කියන ඒ වෙස්මූණ දාගෙන හිටපු නිසා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ගිහලා ණය ගන්න වෙනවා. ණය ගන්න මිනිස්සු කිව්වහම ඔයගොල්ලෝ අපෙන් ණය වැඩියෙන් ගන්නවා. ඒක නවත්තන්න පුළුවන් එකම විදිය පොලි අනුපාතයෙන් වැඩි කරන එක. සාමාන්‍ය ජාත්‍යන්තර බැංකුවක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් ණය දෙන්න කැමති නැත්නම් බය නම් කරන වැඩේ පොලිය වැඩි කරන එක. එතකොට අර මිනිහා හිතනවා නෑ මේක මං කරන්න නැතු ඉන්නම් කියලා. අන්න ඒක තමයි පහුගිය කාලේ සිද්ධ වුණේ. වැඩි වැඩියෙන් ඉල්ලන අපේ දිනේෂ් ඇමතුවා හොඳට දන්නවා. එක කාලයක අපි ව්‍යාපෘති වලට දෙන පොලියට වඩා අපි වැඩි වැඩියෙන් නේද ඇමතුවා වැඩි වැඩියෙන් ඉල්ලනකොට ඒගොල්ලෝ මොකද ඇවිල්ලා කියන්නේ? හා ගිය සැරේ 100%ට දුන්න එක දැන් ඔයගොල්ලෝ 4ක් ගෙවන්න ඕන. එතකොටත් අපි හොයලා බලලා හොඳයි 4යි කියනවා. ඊට පස්සේ හම්බන්තොට වගේ 106%ටත් අපි ගියා. ඒ වගේ තීරණ ගන්න සිද්ධ වෙනවා. මොකද අපේ උපාය මාර්ගය නම් මේ ණය ගැනීම. ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. මොකද මහජනයා හිතන්නේ කිසිද ඒගොල්ලෝ අපිට වදයක් නැහැ. අපේ බදු වැඩි කරන්නේ නැහැ. අපිව ඇනිස්තටයිස් කරලා අපව නිර්වින්දනය කරලා තියෙනවා. බජට් එකේ හොඳට නිර්වින්දනය කරන්න පුළුවන්. නිර්වින්දනය කරලා තියලා අර පැත්තෙන් ණය ගන්නවා. එතකොට කවදා හරි මේ ප්‍රතිවිපාක දෙක ගැටෙනවමනේ. එක පැත්තකින් නියම විදියට ආර්ථිකයේ ආදායමක් ගන්න බැරි නම් පුළුවන් තරම් රාජ්‍ය ආයතන දවසින් දවස කඩා වැටෙනවනම් ඒවැ ලැබෙන ආදායම අඩු වෙනවනම් දැන් ඔබතුමත් මං ගොක් මගේ හොඳම මිත්‍රයා හඳුන්ලෙති මන්ත්‍රීතුමා එතුමාගේ පත්තරවලට දෙන ප්‍රකාශන බලප හැම වෙලාවෙම කියන්නේ මේ රාජ්‍ය ආයතන වඩා හොඳට ක්‍රියාත්මක කරන්න කියලා එතුමා කියනවා. ඉතාලම අවංක මන්ත්‍රීවරේ දේශපාලන දර්ශනයේ මොන වුණත් එතුමා කියනවා මේ විදිහට අපිට යන්න බෑ. මේ ආයෝජනය මහජනයා මේ කරන ආයෝජනයෙන් අපි හොඳ ප්‍රතිඵල ගන්න ඔබතුමා කියනව නේද? ඒ කියන්නේ ඒක කඩා වැටෙන්න කියලා ඔබතුමා කියන්නේ නැහැ නේ. දැති කරන්න කියන්නේත් නැහැ. නමුත් අපි දෙගොල්ලම එකග වෙනවා මේක මීට වඩා ඉහළ තත්වයකට ගේන්න ඕන. එහෙම නැත්නම් අර පරණ විදියට ඒවා ඔක්කොම යට ගහගෙන හැම එක්කෙනාටම සූපු දීලා එහෙ අන්තිමට ණය ගන්න වෙනවා. මේවා ඔක්කොම එකෙන් එකට බද්ධ වෙච්චි ආර්ථික ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් තව වැඩක් කරන්න පුළුවන්. මොකද්ද කරන්න වැඩේ? තාවකාලිකව මුදල් ගහන්න පුළුවන්. ඇයි මේ පරතරය තියෙනවානේ. දැන් අපේ පරතරය බලන්න මේකේ තව හොඳ ලකුණක් තමයි ඒ අයවැය පරතරය. අයවැය පරතරය අඩු වෙනවා. දැන් බලන්න අපි ගත්තොත් මේ තියෙන බජට් සර්ප්ලස් 20.14 ගත්තොත් GDP 5.7ක්. ඒක දැන් ගිය අවුරුද්ද වෙනකොට 5.2ට බැස්සා. බලාපොරොත්තු වෙනවා 20.18 4.8 දක්වා. මේක අත්‍යවශ්‍ය දෙයක්. එහෙම ඒ අයවැය පරතරය අපිට අඩු කරගන්න බැරි වුණොත් අනිවාර්යෙන් ණය ගන්නත් බැරි නා මුදල් අච්චු ගහන්න වෙනවා. ඉතින් ඒක තමයි ඉස්සර උනේ මුදල් අච්චු ගහන්න ගහන්න. ඒ ලෙඩේට අපි බෙහෙතක් දෙන්නේ නැහැ. නමුත් ඒක උද්දමණයට තුඩු දෙනවා. රටේ තියෙන වත්කමට වඩා මුදල් සංසරණය වෙනවා නම් අනිවාර්යෙන් උද්දමණය වැඩි වෙනවා. එතකොට අන්න ඒ උද්දමනකාරී තත්ත්වයක් තමයි 20.15 වෙනකොට ආවේ. ඒක තමයි මහජනතාව ඡන්ද පොල්ට ගිහිල්ලා ප්‍රතිඵලයක් දුන්නේ. ඉතින් අපි හොඳටම කල්පනා කරලා බලන්න ඕනේ කොයි විදිහටද මේ ආර්ථිකය ගොඩගන්නේ. අපිට ණය ගන්නත් බැරි නම් උද්දම ණය ගන්න ණය සීලින් එකක් තියෙනවානේ. මේ පාර්ලිමේන්තුවම කියලා තියෙනවා මේ ගානට වැඩිය ණය ගන්න බෑ. අනිත් එක ණය ගන්න ගත්තට කමන්නේ ගෙවන්න බැරි නම් ණය ගන්න බෑනේ. ඒගොල්ලෝ දෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී අපි ගිහිල්ලා තියෙනවා චීනේ එක්සිම් බැංක් එකට. දිනේෂ් මැතිතුමා හොඳට දන්නවා. ඒගොල්ලෝ කියනවා මේක දීලා ඔයගොල්ලන්ට ගෙවා ගන්න බැරි වෙයි. බොහෝ අවස්ථාවලදී කියනවා. බොහෝ අවස්ථාවලදී කියනවා මේ දේශපාලන වශයෙන් අපිට ඇවිල්ලා කතා කරන්න එපා මේ ණය දෙන්න. මොකද අපිට ඒක ගෙවා ගන්න බැරි වෙයි කියලා. දැන් හම්බන්තොට ගැන මම පුද්ගලික අත්දැකීමක් කියන්නම්. අපේ ෆීසිබිලිටි ස්ටඩි එක හදලා ගිහිල්ලා දුන්නාම බීජින් වලට ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වා අපිට මේක පිළිගන්න බෑ. අපේම කට්ටියක් එවලා මේක හොයලා බලලා මේ වියදම් හරියද නැද්ද කියලා ඊට පස්සේ තමයි ණය දුන්නේ. ණය දෙන්න දුන්නෙත් ලොකු විශාල පොලියකට. ඉතින් දැන් අපිට ණය ගන්නත් බැරි නම් ඒ වගේම දේශීය වශයෙන් අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්නත් බැරි නම් එහෙනම් මොකද තියෙන විකල්පේ? ඒ තියෙන පිටස්තර ආයෝජන ගෙනල්ලා මේ අයවැය කියලා තියෙන විදිහට ජොයින්ට් වෙන්චර්ස් සාමූහික ව්‍යාපාර ඇති කරලා අපේ රටේ තියෙන සම්පත් ඒවා භෞමික සම්පත් වෙන්න පුළුවන්. ඊටත් වඩා දැන් අපේ හරිසද්දි සිල්වා මැතිතුමා කියපු විදිහට මිනිස් සම්පත් අපේ මිනිසුන්ගේ දක්ෂකම් ඒවා අපි ඉදිරියට ගන්න නැතුව මොකද කරන්නේ? මේ මිනිසුන්ට මෙතුමා ඉතාම ලස්සනට කිව්වා මහා හෙන ගහන අපරාධයක් අපේ පුංචි මිනිසුන්ට අලුත් දැනුම නොදී අලුත් ලෝකයකට ගෙනියන්න නැතුව තවම අර කුඹුරු හාන මට්ටමට ගෙනිහිලා මොකද අපේ තරුණ පරපුරට අපි මේ කරන්න හදන්නේ? ඒ දර්ශනය තුලින් දැන් බලන්නකෝ අපේ සංඛ්‍යාලේඛන මේ වார்த்தාව බලන්න. කෘෂිකර්මය ඒක තමයි නෑ ඒක තමයි මම බලන්න කරන්නේ. බලන්න මේ සංඛ්‍යාලේඛන අද කෘෂිකර්මය දවසෙන් දවස බහිනවා. ඔබතුමිය කියවල බලන්න මේ දීපු පොත් දාස් ගන්න දීලා තියෙන ඒවා කියවල බලන්න. කෘෂිකර්මය බහිනවා. ඊට පස්සේ දැන් මොකද්ද අපේ නෑ ඒකින් ද නෙමෙයි තමුන්නාසලා මට වඩා දන්නවා අපේ තරුණ පරපුර මේ විදිහට කෘෂිකර්මයට යන්න කැමති නෑ. මං ඉතාලම මං ආඩම්බරෙන් කියනවා මේ දවස්වල පිලිප් ගුණවන්ත මැතිතුමාගේ කතා මං කියවනවා. මොකද ඒ පොතකට මං සටහනක් ලියන්න කියලා මෙතුමා මට ආරාධනා කරා. ඒකේ මොකද්ද එතුමා කිව්වේ? මේ විදිහට කෘෂිකර්මය කරන්න බෑ කියලා මේ සභාවේ කිව්වා. ඉඩම් කට්ටිය බොහොම සුළුයි. මේ මිනිසුන්ට ණය දෙන්නේ නැහැ. මේ මිනිසුන්ට සමුපකාරයක් හදන්න ඉඩ දෙන්නේ නැහැ. එතුමා මල්ටිපර්පස් කෝපරේටිව් කියලා හදන මොකද ඒ කාලේ ගමේ 20ක් 30ක් සමුපකාර සමಿತಿ. එතුමා මේ පාර්ලිමේන්තුව කියලා මේ විදිහට කරන්න බෑ. නොඑක් සමಿತಿ. ඒ මම යෝජනා කරලා මල්ටිපර්පස් බහුකාර්ය සමුපකාර සමಿತಿ හදන්න කියලා. ඊට පස්සේ තමයි පීපල්ස් බැංක් එක හදන්න ඒ වගේ ගොවි බැංකුවක් හදන්න එතුමා හදනකොට ඒ ලොල්ල දැම්මා. ඒකයි ඇත්ත. ඒක සංඛ්‍යාලේ කර කතා බහ ඔක්කොම මං ගාව තියෙනවා. එහෙනම් අපි මේ පරණ විදියට හිතලා මේ රට දියුණු කරන්න බෑ. මං 100%ක් එක කරනවා අපේ හර්ෂත් සිල්වම් මැතිවත් අලුත් දර්ශනයක් තියෙන්න ඕනේ. අලුත් විදියක් බලන්න ඕනේ. ඒක ආණ්ඩුවද විරුද්ධ පක්ෂද කියලා වැඩක් නැහැ. රස කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම කොළඹට එනවා ඇමතිතුමා, මන්ත්‍රීතුමා. ඔක්කොම කොළඹට එනවා රැකියාව හොයාගෙන. ආපුවාම නොඑක් විදියේ වද හිංසා බලපත්‍ර නැහැ රෝමෙමයි කියලා. එහෙනම් මේ අලුත් මාවතකට යන එක මෙතිපුවා කිව්වා වගේ is not a luxury, it is a necessity. අපිට ඇයි අපේ ඒවදින ඒක මට කරුණා කරලා එකම මාවතින් ඔබතුමිය දන්නේ මැදි මාවත තමයි. අර ස්ටැන්ලි තිලකරත්න කතානායකතුමා කිව්වා වගේ මැදි මාවත තමයි පෙනෙන්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපේ පාකිතන්නේ මාදර එක්ස්පර් මාදර එක්සත් පෙරමුට මැදි මාවත කියන වචනේ අයි කරන්න කියන්නේ බෑනේ. ඉතින් අපි දැන් කියන්නේ මේ අයවැය යෝජනා වලින් එක පැත්තකින් අර එදිනෙදා ප්‍රශ්න වලටත් විසඳුම් දෙනවා. නමුත් මේ රට අලුත් මාර්ගයකට ගෙන යන්න, අලුත් දර්ශනයකට ගෙන යන්න අපි අප කැප වෙන්න ඕන. ඇත්ත වශයෙන් මම අපි හිටපු රජෙත් අය අපි ඒ දර්ශනයට ගියා. මේ බන්දුල ගුණවර්ධන මැතිතුමා විද්‍යාව ගැන ඔබතුමා මහන්සි වුණේ නැද්ද? කොච්චර විද්‍යා ආයතන හදන්න මහන්සි වුණාද? ඉතින් ඒකත් මේ දර්ශනය තමයි. මේ පරණ විදියටම ගාට යන්න බෑ. අපි විද්‍යාව සහ තාක්ෂණයට මම ඔබතුමාට හෙට දෙන්නම් පිළිම ගුණවර්ධන මැතිතුමාගේ කතාව. එතුමා කිව්වා විද්‍යාව සහ තාක්ෂණයට යන්නේ නැතුව මේ රට දියුණු කරන්න බෑ ඒ කාලේ. ඉතින් අපි ඔක්කොම එකඟ වෙලා ඒ මතයට යන්න ඕනේ. හැමදාම ජනතාවට මේවා කරන්න බෑ විවේචනය කරලා අලුත් භාෂා ඉගෙන ගන්න එපා, අලුත් ආයෝජන ගේන්න එපා, තියෙන ආයතන දියුණු කරන්න එපා, විද්‍යාව ගේන්න එපා. මෙහෙම කොහොමද හැමදාම අපි ඉදිරියට යන්නේ? ඒ හින්දා මම අනුමත කරනවා අපේ හර්ෂද් සිල්වා මැතිතුමාගේ ඒ අදහස්. අපි ඔක්කොම සමහර විට විරුද්ධ පක්ෂේ ආණ්ඩුව කියලා මේ වගේ තැන්වල අපි සාකච්ඡා වෙන කළත් මොකක් හරි ආයතනයක් තියෙන්න ඕනේ. මේ විදිහට දීර්ඝකාලීනව මේ රටේ යම් යම් විද්‍යාත්මක ක්‍රම අනුව ඉදිරියට යන්න. විශේෂයෙන්ම මේ හවුල් ව්‍යාපාර. මේ හවුල් ව්‍යාපාර ගැන අපි සංවාදයක් තියන්න ඕනේ. මේ රජය කියන්නේ කිසිම දෙයක් පුද්ගලීකරණය කරන්න කියලා. නේද හර්ෂා? පුද්ගලීකරණය කියන වචනේ මෙතන නැහැ. ලිහිල්කරණය වෙනයි, පුද්ගලීකරණය වෙනයි. මෙතන අපි එකඟතාවයකට එන්න ඕනේ. විදේශ ආයෝජනයට ඉඩ දීලා ඒගොල්ලන්ට මේ රටේ ආයතන මිලදී ගන්න බෑ. ඒගොල්ලන්ට අයිතිය දෙන්නේ නැහැ. එකක් අලුත් එකක් අපේ ලොහන් මැතිතුමාටත් මම කියන්න ඕනේ, අපි නම් කවදාවත් මේ ඉඩම සින්නකරව දීලා නැහැ කාටවත් මේ රටේ ඉඩම්. ඉතින් ඒ වගේ අපිට පොදු නීති රීති හදා ගන්න පුළුවන්. නමුත් ඔබතුමා දන්නවා, ඔබතුමා පිටරටවල ගමන් කරලා තියෙනවා, දැකලා තියෙනවා, විදේශ ආයෝජනය මේ රටට ගේන්න ඕන. විදේශ ආයෝජනය ගේන්න නැතුව මේක කරන්න බෑ. හුඟක් අය දැන් ඔය ශැංග්‍රිලා ගැන බනිනවා. මම නම් බනින්නේ නැහැ. පෝට් සිටි එකට බලනවා. මම නම් බනින්නේ නැහැ. අද අපේ මිනිස්සු ගිහිල්ලා පෙන්නන්නකෝ මේ පෝට් සිටි එක. අවුරුද්දක් ඇතුළත කොච්චර ලොකු වැඩක් කරලා තියෙනවද? ශැංග්‍රිලා එක කොච්චර හොඳට අද මගේ හිතේ තව සති දෙක තුනක ඒගොල්ලෝ විවෘත කරනවා. ඔව්, ඉතින් ඒවා මේ රටේ අවශ්‍ය දේවල්. ඒ හින්දා මේ මිනිසුන්ට මේ පිස්සුවක් ඇතු කරන්නේ නැතුව මේ රට අලුත් නූතන ලෝකයකට යන්න බලන්නන අපේ ජනගහනය දිහප බලන්න. අද කී දෙනෙක් විශ්ව විද්‍යාලෝලින් පිට වෙනවාන්. ඒගොලන්ට අපි රැකය සපයන්න ඕන් මේ ළමයි හැම දාම මේ පාරය කෑගගහ යන්න ඉඩ දෙන්න පුළුවන්ද. ඒගොල්ලන්ටත් හොඳ අනාගතයක් අපි හදල දෙන්න ඕන. එයින්ද මේ අයවැයෙන් එදිනෙදා මුදල් පරිහරණය ගැන අපි කතා කරත් ඒක එක් තරා මුල්ලට තුන් අවුරුදු සැලැස්මක් සහ විස්සයි විසි පහ දක්වා සැලැස්මකට ඇතුළත් කරලා තියෙනවා. ඒකට අපි සියලු දෙනාම සාකච්ඡා කරලා අපේ අනුමැතිය ලබා දෙන්න ලෙස ඉල්ලමින් මගේ වචන ස්වල්පය ආසර්ජන.
දැයි දිවාහාරයට නවත්වා නවතත් 1:30 දක්වා පාර්ලිමේන්තුව අතහිටුවා.